बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तिसरणगमनं सम्पूर्णम् आनातिपाता वीरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि मुसावादा वीरमणी सिक्खापदं समादयामि सुरामेरयमज्जपमादत्थाना वीरमणी सिक्खापदं समादयामि मे तिसरणसहितवू पञ्चशीलसमादानय मार्गफलनिवं पिनिसम हेतुवेवा वासनामवेवा तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुतं सुरक्षितं कत्वा अपमादेन संपादेत සාකච්ඡා කරලා ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් පස්සේ අපි සාකච්ඡා කරමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ වාසනාවන්ත පින්වතුනි හැමදෙනාම පුදුමහත් සියලු කටයුතු වලින් අත් මිදලා මේ වෙලාවේ සූදානම් වෙන්නේ තථාගත අමාමෑණි දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දුකින් මිදීම සඳහා දේශනා කළ වදාළ සද්ධර්මය අවබෝධ කරගන්න තේරුම් කරගන්න අපේ ජීවිතයට සමීප කරගන්නයි හැම දිනම මේ වෙලාවේ උත්සාහවත් වෙන්නේ. ඒ නිසා වෙන තැන වගේ නෙවෙයි. වැඩි අවවාද අනුශාසනා කරන්න දෙයක් නැහැ. යමක් කමක් තේර නැතු වෙන නිසා. ඒ නිසා තමන්ගේ කය නිශ්චල කරගන්නවා වගේම හිතත් නිශ්චල කරගෙන විචාරශීලී මනසකින් හොඳට මේ කියන කරුණු කාරණා ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඉතින් මම මේ වෙලාවේ සූත්‍රයක් තෝරගත්තා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේන අචේල කස්සප සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්න ඉස්සර වෙලා කරුණු කාරණා ටිකක් මතක් කරගමු. අපේ මේ ශාසනයේ බැහැර ශාසනවලයි තියෙන වෙනස මොකක්ද කියන කාරණාව අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි විචාරශීලී මනසකින් මේ ධර්මය ප්‍රගුණ කරන්න අවබෝධ කරගන්න අපි අවතීර්ණ වෙන්න ඕනේ. එහෙයි කියන සමාජයක් තුල රැඳෙන්න එපා. ගතානුගතික සම්ප්‍රදායවන් වල යෙදෙන්න නැතුව හොඳට තර්කානුකූල මනසකින් මේ කියන කරුණු කාරණා තේරුම් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉස්සෙල්ලා යමක් කරන්න ඉස්සර වෙලා අපි තේරුම් කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ දර්ශනය මොකක්ද, මේ ක්‍රියාදාමය තුළින් මේ ප්‍රතිපදාව තුළින් ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියන කාරණාව අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. බුදුහාමුදුරනේ විතරක් නෙවෙයි, මම මෙතන දුක ගැන එහෙම නැත්නම් වෙන මොකුත් දේවල් ගැන කියන්න යන්නේ කාලය නැති නිසා. ඒ නිසා අපි ඕනෑම දෙයක් කරන්න යනකොට කරන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ ලොකු දර්ශනයක් දැක්මක් ඇතිවයි පටන් ගන්න. අපි මෙතනින් පිට ගිහින් ගත්තොත් එහෙම, දේශපාලන පක්ෂ ගත්තොත් එහෙම, ඒ හැම කෙනාටම දර්ශනයක් තියෙනවා. එහෙම නේද? දැන් අපි ගත්තොත් දේශපාලන පක්ෂ කතා කරනවා නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණ කියලා ගත්තොත් ඒගොල්ලොන්ට මාක්ස්වාදී දර්ශනයක් හරි මොකක් හෝ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය මත කේන්ද්‍රගත වෙලයි ඒ ඇත්තන්ගේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්නේ. ඊගාවට හිට්ලර් ගත්තොත් එහෙම ඒ නාසි හමුදාවට තව එක දර්ශනයක් තිබ්බා. ලෝකෙම ආර්ය වූ ජාතියක් තමයි ජර්මන් ජාතිය කියලා එක දර්ශනයක් මත කේන්ද්‍රගත වෙලයි ඒ ප්‍රතිපදාව අරගෙන ගියේ. ඒ වගේමයි රජයකටත් යම් දර්ශනයක් තියෙනවා. අනිත් දේශපාලන පක්ෂවලටත් Tamanට දර්ශනයක්, සැකැස්මක්, විවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව හිතුමතේ කරගෙන යන්න කිසිම කෙනෙකුට බෑ. අපි මේ හැමදෙනාම යම් යම් ආයතනවලට බැඳිලා වැඩ කටයුතු කරන්නේ, ඒ හැම ආයතනයකම දර්ශනයක්, දැක්මක් තියෙනවා. ඒක මෙහෙවන්න ඕනේ කොහොමද කියලා විවස්ථාවක්, ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. තමන්ට ආයතනය ලැබුණා කියලා තමන්ට ඕන ඕන ආකාරයෙන් වැඩ කටයුතු කරගෙන යන්න බෑ. මම දන්නේ මම හරිද කියලා නේද? එහෙම වෙන්නේ නැති නේද? මම ඒ සම්බන්ධයෙන් දන්නේ නැති නිසා. ඒ නිසා හැම කෙනාටම, හැම ආයතනයකම, හැම තැනකම දර්ශනයක් තියෙනවා. ඉහළ ඉඳලා පල්ලෙහාට ගත්තාම ගයක් හදන ඒ බාසුන් නැහැ කෙනෙකුට උනත් තියෙනවා යම්කිසි සැලැස්මක්, දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයට අනුවයි ඒ අය ගේ ඉදිකිරීම, නිවාසයේ ඉදිකිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ ශාසනෙත් ඒ විදිහටමයි. අපි හැමෝටම තියෙන එකම ප්‍රශ්නේ මේ දුක අවබෝධ කරගන්න එක. ඒ නිසා දුක අවබෝධ කරගන්නවා කියන කාරණාවේදී දුක ඇති වෙන්නේ කොහොමද, දුකට හේතුව මොකක්ද, දුකේ නිරෝධය මොකක්ද, නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා දුක පිළිබඳ හාත්පස අවබෝධයක් අපි තුල තිබිය යුතුයි. එහෙම නැතුව දුක කියන එක දන්නේත් නැතුව, දුක ඇති වෙන හේතුවක් දන්නේත් නැතුව, දුකේ නිරෝධයක් දන්නේ නැතුව අපි ප්‍රතිපදාවක් වඩනවා, මේක සාක්ෂාත් වෙන්නේ නැහැ. අපි තව ටිකක් ඉස්සරහදී මේ කාරණාව ටිකක් විස්තරාත්මකව කතා කරගමු. දුක කියන කාරණාව මොකක්ද කියලා. එතකොට මම මේකෙන් සඳහන් කරේ අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකක්ද කියන දර්ශනය අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා හැමෝම විචාරශීලී නිසා යමක් හිතලා තේරුම් කරගන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන නිසා හැමෝම උනන්දුවෙන් මේ කාරණාව ටිකක් අහන්න උත්සාහවත් වෙනවා. පින්වතුනි, මේ සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කළේ රජගහනුවර වේලවනාරාමේ වැඩ ඉන්න කාලේ. මම කෙටියෙන් මතක් කරගෙන යන්නේ කාලය මෙතන සීමිත නිසා. භාග්‍යවතුන් වහන්සේ උදේ පාන්දර පාසිවරු අරගෙන ගියක් ගියක් ගාන පිණ්ඩපාත යනවා. මෙහෙම පිණ්ඩපාතෙට පාසිවරු අරගෙන එළියට බැහැපු වෙලාවේ මේ නගරේ හිටියා අචේල කස්සප කියලා තවත් එක ආජීවකේ. අචේල කියලා කියන්නේ චේල කියලා කියන වස්ත්‍ර. අචේල කියලා කියන වස්ත්‍ර නැති අචේල කස්සප කියලා එක ආජීවකේ හිටියා. ඒ නිසා දිගණ්ඨනාත පුත්තුමාගේ ශ්‍රාවකේ, පරම අවිහිංසාවාදී කෙනෙක්, වස්ත්‍රයකටවත් ලෝභ කරන්නේ නැති, ඉතාම දැඩි විනයක් තියෙන, අහිංසාවෙන්ම විමුක්තිය උදා කරගන්න උත්සාහවත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ අචේල කස්සප භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහින් ඉවරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, කාශ්‍යපය මේ ගමට පිවිසෙන වෙලාව, ඒ නිසා මේක වෙලාව නෙවෙයි කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා, කාශ්‍යප මේ පිණ්ඩපාත යන වෙලාව. දෙවෙනි වතාවෙත් ඇහුවම භාග්‍යවතුන් වහන්සේ අහනවා, හොඳයි එහෙනම් කෙටියෙන් මේ ප්‍රශ්නේ අහන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට තමන් වහන්සේ හම්බෙන්න එන හැම ඇත්තන්ටම, හැම කෙනාටම එකපාරම ධර්ම දේශනා කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන ක්‍රම හතරක් තියෙනවා. අපේ ජීවිතයට හරි වැදගත් වෙනවා මේවා. මොකද මේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා, ශ්‍රේෂ්ඨතම ආචාර්යවරයා තථාගතාමහාමෙනි බුදුපියාණන් වහන්සේ. එතකොට ප්‍රශ්නයක් निराකරණය කරගන්නේ කොහොමද, යමක් තව කෙනෙකුට වටහලා දෙන්නේ කොහොමද කියලා මනාකොට තේරුම් ගත්තේ තථාගතාමහාමෙනි බුදුපියාණන් වහන්සේ. ඒ නිසා මේ තුන් යලක් ප්‍රතික්ෂේප කරලා නැවත වතාවක් අවසර දෙන ආකාරය අපේ ධර්මයේ සඳහන් වෙනවා. අහලා ඇති. බාහිර දාරුචිය ආපු වෙලාවේ, බාහිර දාරුචිය එදා රාත්‍රී යදුම් 120ක් දුර ගෙවාගෙන බුදුහාමුදුරු හම්බෙන්න ආවේ. බුදුහාමුදුරු හම්බෙන්න ආපු වෙලාවේ දැක්ක ගම්මම්ම ඉදත් මේ වගේමයි බුදුහාමුදුරු පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට බාහිර දාරුචිය බුදුහාමුදුරු හම්බෙලා කියනවා, ස්වාමීනි මට කෙටියෙන් ධර්ම දේශනා කරන්න. ප්‍රතික්ෂේප කරනවා දෙවෙනි වතාවේ, තුන්වෙනි වතාවේ ප්‍රතික්ෂේප කරලා, බාහිය දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං කියලා කෙටියෙන්ම ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ සියලු කෙලෙස් දුරු කරලා උතුම් අරියත් භාවයට පත් වෙනවා. ඉතින් මම එකෙන් පැහැදිලි කරේ, බුදුරයන් වහන්සේ මෙතන ප්‍රතික්ෂේප කරපු ඇයි ප්‍රතික්ෂේප කරේ, මේ වෙලාවේ බාහිරදා ෘචියගේ, මේ පරිබ්‍රාජකයාගේ ශ්‍රද්ධාව බොහෝම ඉහළයි. බුදුහාමුදුරුව දැක්ක ගමන් ශ්‍රද්ධාව ඉහළ නිසාම මේ වෙලාවේ බුදුහාමුදුරුව යම් ධර්මයක් දේශනා කරා නම් මේක නුවණට වැටහෙන්නේ නැහැ, මේක ගෝචර වෙන්නේ නැහැ. මොකද ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රබල නිසා. ඒ නිසා තමයි මේ ශ්‍රද්ධාව සම වෙනකම් හිටියේ. දෙවෙනි පාර ප්‍රතික්ෂේප කරනකොටත් අන්න ඒ ටිකක් හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව අඩු වෙලා ගියා. නැවතත් ප්‍රතික්ෂේප කරනකොට අර ශ්‍රද්ධාව ටිකක් අඩු වෙලා ශ්‍රද්ධා සති වීර්ය සමාධි ප්‍රඥා කියන මේ හිතේ ගති ටික සමාන වුණා. හිතේ ඉන්ද්‍රිය ධර්ම සමාන වෙනවත් එකම යමක් හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙලාව. ඔකට කියනවා ඉන්ද්‍රිය සමන්ත පටිපාදනය කියලා. මේ ඉන්ද්‍රිය සමාන වෙන්න ඕන. ඉන්ද්‍රිය අසමාන වුණොත් හිතේ තියෙන ගති එක්ක වීර්ය වැඩි වුණොත් ඒත් තේරෙන්නේ නැහැ. සතිය වැඩි වුණොත් ඒත් අවබෝධ වෙන්නේ නැහැ. නුවණ වැඩි වුණොත් ඒත් වැඩි වෙන්නේ නැහැ. ශ්‍රද්ධා වැඩි වුණොත් ඒත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රිය සමාන වෙන්න ඕනේ. අහලා ඇති ආනන්ද මහතෙරුන් වහන්සේ තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේ පළවෙනි සංගායනාවට සූදානම් වෙනකොට රාත්‍රියේ අලුයම් කාලේ වෙනකන් දැඩි වීරයෙන් භාවනා කරා සක්මනේ. නමුත් වීරය වැඩිකමටම දහම අවබෝධුනේ නැහැ. කෙලස් දුරුනේ නැහැ. සක්මනේ බැහැලා මදක් විවේක ගන්න කියලා තමන්ගේ කුටියට ගිහින් සැතපෙන ඇඳට හිස තියන්න යනවත් එක්කම වීර්ය ඉන්ද්‍රිය ටිකක් අඩු වුණා. සම වෙනවත් එක්කම දහම අවබෝධ වුණා. සියලු කෙලෙස් දුරු වුණා. එනිසා මේ ඉන්ද්‍රිය සම වෙන්න ඕන. එතකොට මෙතනත් ඒ බාහිර දාරුචේ තෙරුන් වහන්සේට වගේ මෙතනත් තුන් පාරක් ප්‍රතික්ෂේප කරා. තුන් පාරක් ප්‍රතික්ෂේප කරේ මේ දහමේ වටිනාකමක් අන්නේ පරිබ්‍රාජකයන් තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුහාමුදුරෙන් අහපු ගමම උත්තර දෙන්න ගියොත් මේ පරිබ්‍රාජකයන්ට මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කාශ්‍යප මේක බණ කියන්න තැන නෙවෙයි කියලා තුන් පාරක් කියලා. හොඳයි එහෙනම් කෙටියෙන් අහන්න තියෙන යමක් තියෙනවා නම් අහන්න කියලා ඇහුවා. ඒ වෙලාවේ බවත් ගෞතමේනි අහනවා, බවත් ගෞතමේනි හිම දුක තමා විසින් කරන්න ලද්දක්ද? බවත් ගෞතමයන් වහන්ස මේ දුක කියන කාරණාව තමන් විසින් කරපු දෙයක්ද? කාශ්‍යප එසේ නොකියව බුදුන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යප එහෙම කියන්න එපා. ප්‍රශ්නයක් අහනවා, පළවෙනි කාරණා ප්‍රශ්නය අහන්නේ මේ දුක තමන් විසින් කරපු දෙයක්ද? එහෙම අහන්න එපා කාශ්‍යප. බවත් ගෞතමෙනි කිම දුක අනුන් විසින් කරපු දෙයක්ද? මේ දුක අනුන් විසින් කරපු දෙයක්ද? කාශ්‍යප එහෙම අහන්නත් එපා. ඊට පස්සේ බවත් ගෞතමෙනි කිම දුක කියන එක තමනුනුත් අනුනුත් දෙන්නම එකතු වෙලාද මේ දුක කියන එක එහෙනම් උපදලා තියෙන්නේ? කාශ්‍යප එහෙම අහන්නත් එපා. හරි ප්‍රශ්නයක් නේ මේක නේද? දැන් අපිට නම් හරි ප්‍රශ්නයක් මේක. ප්‍රශ්නයක් ඇහුවා දුක තමන් විසින් කරපු දෙයක්ද? මේ විදිහට දුක තියෙනවනේ, මේ දුක තමන් විසින් කරපු දෙයක්ද? එහෙමත් අහන්න එපා කියනවා. එහෙනම් මේ දුක අනුන් විසින් කරපු දෙයක්ද? තමන් කරේ නැත්නම් එහෙනම් දෙකයි තියෙන, එහෙනම් අනුන් කරපු දෙයක් වෙන්න එපායි. එහෙමත් අහන්න එපා. හොඳයි, එහෙනම් මේ දුක තමනුනුත් අනුත් දෙකම දෙන්නම එකතු වෙලාද මේක කරේ? එහෙමත් අහන්න එපා. දැන් හරි ප්‍රශ්නයක්ද මේක නේද? එහෙමත් එපා. එතකොට අහනවා, එහෙනම් භාගතුන් වහන්සේ මේ දුක නැද්ද? එතකොට එහෙමත් අහන්න එපාලු. දුක නැද්ද කියලා එහෙමත් අහන්න එපාලු. දුක නොම නැත්තේ නෑ කියලා කියන්නේ නෑ, දුක තියෙනවා. එතකොට එහෙනම් බවත් ගෞතමයේ ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? දැන් අන්තිම ප්‍රශ්නේ අහන්න තියෙන, හොඳයි එහෙමත් තියෙනවා නම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? එසේනම් බවත් ගෞතමය දුක නොදනීද නොදකීද? කාශ්‍යපේ මම දුක දන්නවා, මම දුක දකිනවා. කාශ්‍යපේ මම දුක දනිමි, දුක දකිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බවත් ගෞතමේනි, මං දැන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නේ පස් ආකාරයකට. මොකක්ද මේ දුක තමන් විසින් කරගත්ත දෙයක්ද? එහෙමත් අහන්න එපාලු. දුක එහෙනම් අනුන් විසින් කරපු දෙයක්ද? එහෙමත් අහන්න එපාලු. එහෙනම් දුක තමනුනුත් අනුනුත් එකතු වෙලා කරපු දෙයක්ද? එහෙමත් අහන්න එපාලු. හරි ප්‍රශ්නයක් නෙමෙයි නේද? එහෙමනම් දුක නැද්ද? එහෙමත් අහන්න එපා, ඒක වැරදි. දුක නැත්ද නෙවෙයි තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? දුක දකින්නේ නැද්ද? මම හොඳට දුක දන්නවා, දුක දකින්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා කාශ්‍යපය මේ දුක කියන කාරණාව මම විඳි හෝ අනුන් විඳි කියලා මෙහෙම උත්තර දෙන්න ගියොත් කරපු කෙනෙක් ඉන්නවා. මේ දුක කරපු කෙනෙක් ඉන්නවා. මේකට කර්තෘ කෙනෙක් ඉන්නවා. යම් කිසි කෙනෙක් කරපු දෙයක්. එතකොට දුක නැත්තේත් නෑ. දුක තියෙනවනේ, අපිට විද්‍යමානන දුක නේද? නෑ කියලා කියන්නත් බෑ. එතකොට එහෙනම් දුක අහේතුක අප්‍රත්‍යක විපදුනාද? අහේතුක අප්‍රත්‍ය දුක ඉබේ හටගත්තද? දුක එහෙම ඉබේ හටගත්තත් නෙවෙයි. එතකොට එහෙනම් කොහොමද ඔබ වහන්සේ දුක දකින්නේ නැද්ද? මම දුක දන්නවා, දුක දකින්නවා. එනිසා හරි උබතෝ කෝටික ප්‍රශ්නයක්. උබතෝ කෝටික කියලා කියන්නේ දෙකොන ලිහා ගන්න බැරි ප්‍රශ්නයක් දැන් මේක. එනිසා මෙතනදී මේ දැන් මේ අන්නේ පරිබ්‍රාජිකය දිහා බලන්ඩ ඒගොල්ලෝ දන්නවා මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ දුක කියන කාරණාව. දුක කියන කාරණාව මම දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දන්නවා. දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දන්නවා. නමුත් අපි දන්නවනේ දුක නේද? අපි දුක දන්නවා. දුකට හේතුවත් අපි දන්නවා. උප්පත්තියම අපි දන්නවා. දුකට හේතුව තණ්හාව කියලා. ඒ නිසා අපිට ඕවා වැඩක් නැහැ. අපිට ඕනේ භාවනාව. කමටහනක් අපිට ඕනේ. නමුත් මේ අන්නේ පරිබ්‍රාජිකයොත් මේ කියන දුක දන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නවා මේ දුක නෙවෙයි, දුක කියන එක හාත්පසින් මම අවබෝධ කරගන්නේ නැහැ, මට දුක තේරෙන්නේ නැහැ, දුක්ඛේ අඥානං කියලා ඒගොල්ලොන්ට තේරෙනවා. ඒ නිසා දුක අවබෝධ කරගන්න ඕනේ කියන කාරණාව ඒගොල්ලෝ උත්සාහවත් වෙනවා. ඒ නිසා වර්තමානයේ අපිට තියෙන දුක්ඛේ ඥානං, දුක්ඛේ අඥානං නෙවෙයි නේද? අපිට තියෙන දුක්ඛේ ඥානං. නමුත් හොඳට මතක තියන්න, අපි දුක දන්නේ නැහැ. දුකේ එක පැතිකඩයි අපි දකින්නේ. කායික මානසික දුක විතරයි අපි දකින්නේ. එකක් දුක තමයි. මෙතන අපි තේරුම් කරගන්න ඕනේ දුක කියන කාරණා මොකක්ද කියලා. දුක්ඛේ ඥානය උපදවා ගන්න ඕනේ. එතකොට මේ දුක කියන කාරණාව අහේතුක අප්‍රත්‍යක ඉපදුනා නෙවෙයි. කෙනෙක් කරත් නෙවෙයි, තමන් කරත් නෙවෙයි, අහේතුක අප්‍රත්‍යක් ඉපදුනා නෙවෙයි. මේ දුක ඉපදුනේ කොහොමද කියලා පෙන්නනවා අවිද්‍යා පත්‍ය සංඛාරා. මෙන්න මේ ප්‍රත්‍ය ධර්මතාවෙන් ඉපදුනේ, කෙනෙක් කරා නෙවෙයි. දුක හේතු ප්‍රත්‍යයයි. දුක හේතු ප්‍රත්‍යයයි. මේ හේතු ප්‍රත්‍ය නිසා තමයි දුක ඉපදුනේ කියලා දුක ඉපදුන හැටි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ දුක අහේතුක අප්‍රත්‍ය ඉපදුනා නෙවෙයි, දුක අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසායි මේ විදිහට සංඛාරයක් කියලා දුක ඉපදුනේ කියලා. හොඳයි. එතකොට මේ දුක කියන කාරණාව අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. මේ දුක කියන කාරණාව නොදන්නාකම, දුක්ඛේ අඥානං නිසා ලෝකයා මේ දුක කියන කාරණාව ඉපදුන හැටි දන්නේ නැහැ, හටගත් හැටි දන්නේ නැහැ. දුක්ඛේ අඥානං නිසා මේක මහා බ්‍රහ්මයා මැව්වා. එහෙම නැත්නම් අහේතුක අප්‍රත්‍යක ඉපදුනා. ඊශ්වර නිර්මාණය නොයේකුත් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඊශ්වර නිර්මාණයක් අහේතුක අප්‍රත්‍යක ඉපදුනා කියලා දුක නොයේ තැන්වලට බාර දෙනවා. දුක පිළිබඳව දන්නේ නැහැ, හාත්පස අවබෝධයක් නැහැ. එනිසා දුක ඉපදුනේ කොහොමද කියලා යමක් කරන්න ඉස්සෙල්ලා දුක අපේ ජීවිතයට ආවන් පස්සේ දුක උපදින්නේ කොහොමද කියලා අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙතනදි තියෙනවා යමකප්ප කරන්නේ සච්ච විභංගේ දුක පිළිබඳව දේශනා කරනවා. දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං. ටිකක් ගැඹුරුයි මේ කාරණාව ඈ. දුක කියන එක දුක්ඛ සත්‍යද? දුක්ඛ සත්‍ය දුකද? දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං. දුක කියන එක දුක්ඛ සත්‍යද? දුක්ඛ සත්‍ය දුකද කියලා අහනවා. එතකොට එහෙම අහලා නැවත දේශනා කරනවා, උත්තර දෙනවා. දුක කියන එක තුල දුක්ඛ සත්‍යද තියෙනවා, නැතුව නෙවෙයි. දුක කියන එක තුල දුක්ඛ සත්‍යද තියෙනවා. නමුත් දුක්ඛ සත්‍ය තුල දුක නැහැ. දැන් මොනිකන් මේ හැඩතල වෙනස් වුණා වගේ මම හිතන්නේ. ටිකක් නොවනේ ටිකක් මේක අවබෝධ කරගන්න උත්සාහවත් වෙමු ඈ. දුක කියන කාරණාව ගත්තහම අපි දන්නේ කායික මානසික දුක පිළිබඳව විතරයි. ඕකට කියනවා දුක කියලා. දුක්ඛ සත්‍ය කියලා ගත්තහම රූපාවචර අරූපාවචර ගත්තොත් එහෙම ඒ තුල කායික මානසික දුකක් තියෙනවද? දැන් රූපාවචර ලෝකයේ තුල අරූපාවචර ලෝකයේ තුල කායික මානසික දුකක් ඇත්තේ නැහැ. මොකද ධ්‍යාන සුඛයෙන් ඒ ප්‍රීතියෙන් ඒ උපේක්ෂාවෙන් යුක්තව පුදුමාකාර සැපයක් එතන තියෙන්නේ. කිසිම වෙන කායික මානසික දුකක් ඇත්තේ නැහැ. දුකයි කියන දුක එතන ඇත්තේ නැහැ. නමුත් එතන දුක්ඛ සත්‍ය තියෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් දුක කියන තැන දැන් කාම ලෝකේ ගත්තොත් දුක ප්‍රකටයිනේ. කායික මානසික දුක එතන තියෙනවා. ඔය දුක තියෙන තැන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට දුක හඳුන්වන අර්ථ හතරකින් සංකතට්ඨෝ විපරිණාමට්ඨෝ පීලනට්ඨෝ සන්තාපට්ඨෝ කියලා දුක කියන එක අර්ථ හතරකින් පෙන්නනවා සංකත අර්ථයෙන්. සංකත අර්ථයෙන් ගත්තහම සංකතයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා. මේ ලෝකේ ඕනම දෙයක් තියෙනවා නම් ලෝකයේ තුල හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. යම් යම් නොයෙකුත් හේතු කාරණා ටිකක් එකතු වෙලායි මේ දුක ඉපදිලා තියෙන්නේ. යමක් ඉපදිලා තියෙන්නේ සංකතය. සංකතට්ටෝ විපරිණාමට්ටෝ. එතකොට එහෙම හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒ හැම දෙයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. අපි කතා කරේ නේද? හැම දෙයක්ම වෙනස් භාවයටපත් වෙනවා, අනිත්‍ය වෙනවා, විපරිණාමයටපත් වෙනවා. පීලනට්ටෝ. පීලනට්ටෝ කියලා කියන්නේ ඒකෙන් යම් දුක් පීඩාවක් උපදිනවා. අනිත්‍ය භාව නිසාම දුක් පීඩාවක් උපදිනවා. සන්තාපට්ටෝ. සන්තාපට්ටෝ කියලා කියන්නේ සිත් ඇවුල්. සන්තාපය කියලා කියන්නේ අපි එනිසා මානසික තැවුල් උපදිනවා. සිත් ඇවුල් ආදී දේවල් උපදිනවා. එතකොට මේ දුක කියන එක අපි හාත්පසින් අවබෝධ කරගන්නකොට අපි දන්නවා කාමාවචර ලෝකේ නම් කාමාවචර භූමියේ නම් පීලනට්ටෝ, ඒ වගේම දුක කියන එකේ පීඩාවටපත් වෙන එක, දුක කියන එක එතන තියෙනවා, ඊගාවට තියෙනවා එතන සන්තාපනට්ටෝ. ඒ කියන්නේ තැවෙන ගතිය ඒකේ තියෙනවා. ඒ අර්ථ දෙක එතන තියෙනවා. ඒ වගේම සංකත ධර්මතාවයක් නිසා සංකතයි කියන අර්ථයක් තියෙනවා. ඊගාවට විපරිණාමය වෙන නිසා මේ අර්ථ හතර මේ කාම භූමිය තුල තියෙනවා. අපිට යම් තාක් දෙයක් හම්බුණා නම් මේ හැම දෙයක්ම සංකතයි, විපරිණාමයටපත් වෙනවා, ඒකෙන් යම් පීඩාවක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ නිසාම අපේ සිත් ඇවුල් උපදිනවා. රූපාවචර භූමිය ගත්තහම අරූපාවචර භූමිය ගත්තහම උතනදී අපිට පීඩාවටපත් වෙන පීලනට්ටෝ කියන කාරණාව නැහැ. එහෙම දුක් පීඩා ඇති නැති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සිත් ඇවුල් ඇති වෙන්නේ නැහැ. මේ දුක් දෙක නැති වුණාට එතනද දුක කියන කාරණාව තියෙනවා. දුක සත්‍ය එතන තියෙනවා. දුක නැති වුණාට, කායික මානසික දුක නැති වුණාට දුක සත්‍ය එතනක් තියෙනවා. දුක ආර්ය සත්‍ය එතනක් තියෙනවා. මොකක්ද? ඒ හැම දෙයක්ම අනිත්‍යභාවයට පත් වෙනවා, විපරිණාමයට පත් වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම සංගත හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේලා දකිනවා දුක තියෙන තැන දුක වශයෙන් උත් දකිනවා. එතන දුක්ඛ සත්‍ය තියෙන බවක් දකිනවා. එතකොට දුක්ඛ සත්‍ය තියෙන තැන කායික මානසික දුක නැති වුණාට එතනද දුකෙන් ඉක්මිලා නැහැ කියලා, එතනද දුක පවතින කියලා දකිනවා. ඒ නිසා කෙටියෙන් ගත්තොත් තුන් භූමියම දුකයි කියන කාරණාව දන්නවා. තව විදිහෙන් ගත්තොත් දුක දුක නිසා දුකයි, සැප අනිත්‍ය වෙන නිසා දුකයි, උපේක්ෂාවේ විපරිණාමයේ දුකයි. එනිසා අපි දැන් අද දුක කියලා දන්නේ අපිට කායික මානසික දුකක් කෙනකොටනේ. මොන්නේ පැත්ත සැපයි කියලා තව අපි තව පැත්තක් දකිනවනේ. ඒ නිසා අපි මේ පැත්තට කටයුතු කරනවනේ. නමුත් ආරයන් වහන්සේලා සැපයි කියන දේද දුකයි කියලාම දකිනවා. ඒ නිසා අත නිබ්බින්දති දුක්ඛේ. නිසා හැම තැනම අතරක් නෑරම දුක පවතින්නේ කියලා, තුම් භූමියම දුක පවතින්නේ කියලා දකිනවා. තුම් භූමියම කාමාවචර වේවා, රූපාවචර වේවා, අරූපාවචර වේවා, හැම තැනම දුක පවතින්නේ කියලා උන්වහන්සේලා දකිනවා. ඒ නිසා මේ තුම් භූමියම ගිනිගත් වැටක් වගේ, ගිනිගත් දෙයක් හැටියට දකිනවා. එකදු ඇල්පෙනත්තක් ගහන තරම් තැනක්වත් සැපයක් කියන දෙයක් නැහැ කියලා උන්වහන්සේලා අවබෝධලා, ඒ නිසා උන්වහන්සේලා කලකිරෙනවා. කිසිම දෙයක හරයක් නැහැ කියලා කලකිරෙනවා. ඒ කලකිරීම නිසාම නොවැළිලා මිදෙනවා. ඒ නිසා මේ දුක කියන කාරණාව තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ දුක අවබෝධ කරගන්න තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ දුක කියන කාරණාව අපි දන්නවා. කතමංචාවසෝ දුක්ඛං, දුක කියන්නේ මොකක්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛං ආදී මේ වශයෙන් අන්තිමට කියන සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා අපි ගන්නවා. එතකොට මේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන මේ සියලුම දුක් දේශනා කරලා කෙටි කරලා ගත්තොත් එහෙම සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා, කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා දේශනා කරලා ඉවරලා ඊට පස්සේ දුකට හේතුව හැටියට මොකද්ද පෙන්වන්නේ? දුක සමුදය හැටියට තණ්හාව පෙන්නලා ඊට පස්සේ අතහරින්න කියලා පෙන්වන්නේ නැහැ. දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා පෙන්නලා ඊට පස්සේ පෙන්නනා හොඳයි, දුක එන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ කුමක් නිසාද කියලා ඉවරලා තණ්හාව නැති වෙන්න වෙනම ප්‍රතිපදාවක් පෙන්නනවා. මම මේක ටිකක් බර කරලා නැවතත් කියන්නේ, වර්තමානයේ තුල මේ ධහම කියන එක ගවේෂණය කරනකොට නොයේකුත් පැතිකඩවල් වලට පෞද්ගලික දක්ෂතා මත බොහෝ දෙනෙක් හුදකලාව යොමු වෙන නිසා, ඒ නිසා ඇත්ත දුකට හේතුව තණ්හාව තමයි. තණ්හාව නිරුද්ධ කරන්න බෑ, තණ්හාව නිරුද්ධ වෙන දෙයක්. තණ්හාව නිරුද්ධ වෙන්න නම් අපිට වෙනම වැඩපිළිවෙලක් වෙන්නනවා. අතහැරීම කියන කාරණාව දුකේ නිරෝධයට ප්‍රතිපදාව නම් අතහරින්න එක මහබෝසතාණන් වහන්සේ කාලේ බුදු කෙනෙක් තරම් අතහැරීම දිනු කරපු කිසිම කෙනෙක් නැහැ. දැන් අපි බොහෝ වෙලාවට මාර්ගයේ පනවන්න අතහැරීම තුලින්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඒ අතහැරීම, අපි අද මේ මොන අතහැරීමක්ද, ඒ මහබෝසතාණන් වහන්සේගේ අතහැරීම කියන කාරණාව මේ මහ පොළොවට පවා දරාගන්න බැරි වුණා. මේ මහ පොළොවට ඒක දරා, අජීවී මහ පොළොවට ඒ අතහැරීම දරාගන්න බැරි වුණා. අජීවී මහ පොළොව පවා කම්පා වෙන්න පටන් ගත්තා. එකපාරක් නෙවෙයි, හත් වතාවක් කම්පා වුණා. ඒ අතහැරීම කියන එක මොන කාලෙද මටත් මතක නෑ. මොකද්ද ඒ කාලේ එහෙම දන් දුන්නේ කොහොමද? මේ හත් වතාවක් අතහැරීම සිද්ධ කරේ තමන්ගේ දරුව එහෙම දන් දුන්නේ වෙසන්ත ජාතකයේ කාලේ නේද? ඒ වගේ අතහැරීමක් කරපු වෙන කෙනෙක් ඉන්නවද? අතහැරීම නිසා නම් මේක සාක්ෂාත් වෙන්නේ, එහෙමනම් සම්බෝධියටපත් වෙන්න ඕනේ එදයි. ඒ නිසා අතහැරීම කිව කමනින්, අතහැරීම කරපු පමණින් මේක සාක්ෂාත් වෙන්නේ නැහැ. අත හරින්න කෙනා මෙහි ඉන්නවා. යම් කිසි දවසක අතහැරියොත් අන්න එදාට මේ කාරණාව සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැමෝම නුවණ තියෙන ඇත්තෝ හැම වෙලේම විශේෂයෙන් දේශනා කරන ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයත් එක්ක බලන්න, මේක බොරු කරන්න උත්සාහවත් වෙනවා. පෞද්ගලිකව මම කියන්නේ මේ කියන කාරණා බොරු කරන්න උත්සාහවත් වෙනවා. විචාරශීලීව බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. ගතානුගතික සම්ප්‍රදායට යන්න එපා. ඒ නිසා පෞද්ගලික දක්ෂතාව වලට රැවටෙන්න එපා. එතකොට මම මෙතනින් මතක් කරන්නේ මේ දුක කියන කාරණාවට හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව දුරු කරන්නම්, තෘෂ්ණාව ප්‍රහීන කරන්න නම් අපිට දර්ශනයක් තියෙන්න ඕන. මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ අපිට තණ්හාව දුරු කරන්න පුළුවන්. තණ්හාව දුරු වෙන්නේ, තණ්හාව දුරු වුණාම දුකේ නූපදීම සාක්ෂාත් වෙනවා. ඒක මරණින් පස්සේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මොකද අපි දන්නේ මරණින් පස්සේ මේක සාක්ෂාත් වෙනවා නම් වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපරාධෙ වෙහෙසක් උනේ නැත්තම් නේද? උනේ නැත්තම් අපරාධය. උනොත් හොඳයි. ඒ නිසා අපි දැන දැකම මේ කාරණාව සිද්ධ කරන්න ඕනේ. මේ ශාසනයේ දුක් නිරෝධ කරන ප්‍රතිපදාව නිරුද්ධ කරන්න ඕනේ දුක මොකක්ද? ඊගාවට මේ ශාසනයේ පෙන්වන සීලය මොකක්ද? ඊගාවට මේ ශාසනයේ පෙන්වන අනිමිත්ත ශුන්්‍යත අපනිහිත බව මොකක්ද? මෙන්න මේවා හොඳට බෙදා ගන්න ඕනේ, වෙන් කර ගන්න ඕනේ. මේවා තේරුම් කරගන්න බැරි වුණොත් අපිට පැටලෙනවා, ව්‍යාකූල වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දුරු කරන්න කියපු දුක මොකක්ද, ඒ දුක වෙනුවෙන් පනව ප්‍රතිපදාව මොකක්ද කියලා අපි ටිකක් තේරුම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරා ජාති දුකේ ඉඳලම අපි මේ මොහොතේම නැති කරන්න ඕනේ. ජාති දුකේ ඉඳලා මේ මොහොතේම නැති කරන්න කියලා. එතකොට ඒ ජාති දුකේ ඉඳලා දුරු කරන්න කිව්වේ මොන ජාතියද? ඒ කියන්නේ අපේ මේ ශීර්ෂයේ වෙන් කරගෙන මේ ජීවිතේ නැති කරගන්නද කියලාද මේ කියන්නේ? නෑ. එතකොට අපි දුරු කරන්න ඕනේ දුක මොකක්ද කියන කාරණාව අපි ටිකක් තේරුම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සැකවෙන් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධේමයි දුක. එතකොට අපිට දුරු කරන්න කියන්නේ මේ උපාදානෝ දුක තමයි දුරු කරන්න කියලා කියන්නේ. උපාදාන වූ දුක තමයි. ඒ කියන්නේ උපාදාන ටික දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙතන දුක් දෙකක් තියෙනවා. හොඳට මතක තියන්න, දුක් දෙකක් තියෙනවා. එකක් තමයි ස්කන්ධ දුක. ඊගාවට කෙලෙස් දුක. ස්කන්ධයි කෙලෙසයි එකතු වෙලා උපදින දුකක් තියෙනවා. ඒකට කියන පංච උපාදාන ස්කන්ධ දුක. ඊගාවට තමයි ස්කන්ධ දුක. එතකොට කිසිම වෙලාවක භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ නිරෝධයට මාර්ගයක් පැනෙව්වේ නැහැ. බුදුරජාන් වහන්සේ මාර්ගයක් පැනෙව්වේ ක්ලේශ පරිනිර්වාණයට. කෙලෙස් දුරු කර ගැනීම සඳහා විතරයි භාග්‍යවතුන් වහන්සේ මාර්ගයක් පැනෙව්වේ. කෙලෙස් දුරු කරගන්නයි භාග්‍යවතුන් වහන්සේ මාර්ගයක් පැනෙව්වේ. එතකොට ස්කන්ධ පරිනිර්වාණය සහ ක්ලේශ පරිනිර්වාණය කියන කාරණා දෙකක් හම්බ වෙනවා. ගැඹුරු වැඩි දන්නෙත් නැහැ මේ කාරණා ටික. ගැටලුවක් නැහැ නේ, කලින් බණ අහලා තියෙනව නේද? එතකොට අපිට ස්කන්ධ දුකට මුකුත් කරන්න දෙයක් නැහැ. අපිට හම්බෙච්ච දේ ඉතින් මොනවා කරන්නද? හම්බෙච්ච දේ සතුටින් බාර ගන්න සිද්ධ වෙනවා නේද? ඒකට කරන්න දෙයක් නැහැ. ඇයි? පුරාණ කර්මයට අපිට ලැබිච්ච දේ දැන් ඉතින් බැඳගත්තු බෙරේ ගහන්න වෙනවා නේද? අපිට හම්බෙන්නේ ඉතින් අපේ හැටියට තමයි හම්බ වුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. එනිසා පුරාණ කර්මයෙන්ට හම්බෙච්ච ආයතින් ටික හරහා ස්කන්ධ ටික උපදින එක අපිට නැති කරන්න බෑ. නමුත් අපිට කරන්න පුළුවන් මේ ස්කන්ධ ටික මත උපාදාන රැස් වෙලා ඇති වෙන පංච උපාදාන ස්කන්ධය දැන් නිරුද්ධ කරන්න පුළුවන්. ක්ලේශ පරිනිර්වාණය සිද්ධ කරන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණ ක්‍රම තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? ස්කන්ධ පරිනිර්වාණය තියෙනවා, මටත් මතක නෑ. ස්කන්ධ පරිනිර්වාණය සෝපදිසේස අනුපදිසේස දෙකයි තියෙනවා. ස්කන්ධ පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. බොහොම හොඳයි ඒ කාරණා. ස්කන්ධ පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය කියලා පරිනිර්වාණ තුනක් තියෙනවා. එතකොට මේ පරිනිර්වාණ තුනේදී ක්ලේශ පරිනිර්වාණය, එහෙම නැත්නම් සියලු කෙලෙස් දුරු කරේ, ඕකටම කියනවා මොකක්ද? අපේ කරවත මහත්තයා කිව්වා වගේ මොකක්ද කියන්නේ? සෝපදිශේෂ පරිනිර්වාණය. මතක තියාගන්න, ක්ලේශ පරිනිර්වාණය, සෝපදිශේෂ පරිනිර්වාණය. ඕකට තවත් නමක් කියනවා අනුපාදා පරිනිර්වාණය. ඔය නම් තුනින්ම හඳුන්වන්නේ එකක්. ක්ලේශ පරිනිර්වාණය, කෙලෙස් සම්පූර්ණ පිරෙන දවස ක්ලේශ පරිනිර්වාණය, උපාදාන සම්පූර්ණයෙන් නැති කරපු අනුපාදා පරිනිර්වාණය. එතකොට සෝ පදිශේෂ පරිනිර්වාණය. උපදිශේෂයක් විතරයි තියෙන්නේ, ස්කන්ධ උපදිය විතරයි තියෙන්නේ. මේ තුන මේදා කොහෙද බෝ මැඩගාවදී සාක්ෂාත් කරා. ඊගාවට ස්කන්ධ පරිනිර්වාණය. ඒක සිද්ධ කරා උපවත්තන සල්ලු යනදී. නිච්ච විරජ්ජුරංග උපවත්තන සල්ලු යනදී මේ කාරණාව සිද්ධ කරා. ඒකට තව නමක් කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය. උපදිශේෂයක්වත් නැහැ දැන්. ස්කන්ධ උපදියද නිරුද්ධ කරා. ඔකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වුණේ නැහැ. තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වුණේ නැහැ. ඒ නිසා බුදුරයන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයට මාර්ගය පැනෙව්වේ නැහැ. ස්කන්ධ පරිනිර්වාණයට මාර්ගය පැනෙව්වේ නැහැ. මාර්ගය පැනෙවේ කුමක් සඳහාද? කෙලෙස් පිරිනිවීම සඳහායි. ක්ලේශ පරිනිර්වාණය තමයි හැම වෙලේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැනෙන්නේ. ඒ සම්මා දිට්ඨිය පුරේජාතව සම්මා දිට්ඨිය මුල් කරගෙන යම් කිසි ප්‍රතිපදාවක් පැනෙවුවා නම් පැනෙව්වේ කෙලෙස් ටික පිරිනිවලා දාන්න. මේ ක්ලේශය දුරු කරන්න. මේ සඳහා තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනා කරේ. එතකොට රහතන් වහන්සේලාත් ඇති වෙන දුකක් තියෙනවා. බුදු පියාණන් වහන්සේට ඇති වෙන දුකක් තියෙනවා. මේ දුක මොකක්ද? රහතන් වහන්සේලා දුරු කරපු දුක මොකක්ද? මේ දුකේ නානත්වයක් තියෙන්න ඕනේ. දුකේ වෙනසක් තියෙන්න ඕනේ. එතකොට රහතන් වහන්සේලාටත් කාය පටිබද්ධ දුකක් තියෙනවා. පුරාණ කර්මය නිසා, ඒ අවිද්‍යාව පත්‍යා සංකාර නිසා මේ කාම ධාතුවට ඇවිල්ලා ආයත ටික හදාගත්ත නිසා ආයතන වලට බැහැරින් රූප ධාතු ගැටෙනවත් එකම විඥානේ මේ කයකට බැසගෙන ඉන්න නිසාම යම් දුකක් ඇති වෙනවා. ස්පර්ශය නිසා කයට ගැටුනොත් සැප වේදනාව දුක් වේදනාව ඇති වෙනවමයි. ඒ නිසා කයට ගැටීමෙන් පස්සේ ඇති වෙන කායික දුකක් තියෙනවා නම් ඒ දුක බුදුරයන් වහන්සේලා දුරු කරගන්න බෑ. ඒ දුක කාටත් තියෙනවමයි. අහල ඇති බොජ්ජංග සූත්‍රවලදී එහෙම බුදුරයන් වහන්සේටත් ඒ දුක ඇති වෙලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට මේ දුක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ දුකට කරන්න දෙයක් නැහැ. නමුත් දුරු කරා සත්ව පුජ්‍යල භාවයෙන් එන යම් දුකක් තියෙනවා නම් මෙන්න මේ දුකයි දුරු කරන්න කිව්වේ. එතකොට මේ සත්ව පුජ්‍යල භාවයෙන් එන දුක තමයි අපිට දුරු කරන්න ඕනේ. මොකක්ද එන දුක? ජාති අපි ගමුකෝ. ජාතිය ගත්තම කතමංචාවසෝ ජාති යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති තේසං තේසං සත්තානං. එතකොට යම් කිසි කෙනෙකුට ඒ සත්තුනිකායවල උපදින තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති ඒ තැන්වල උපදින්න හේතුපාදක වෙන යම් කර්මසිත උපදිනවනම් ඒ සත්වපුජ්‍යල හැඟීම උපදිනවනම් සත්වපුජ්‍යල භාවයන් උපදිනවනම් මෙන්න මේ සත්වපුජ්‍යල භාවයම දුරු කරන් පස්සේ කිසිම වෙලාවක ඒ උතුමන් වහන්සේලාට සත්ව පුජ්‍යල හැඟීමක් උපදින්නේ නැහැ. එනිසා පුරාණ කර්මයට හටගත් ආයතන ටික නිසා යමක් විද්‍යමාන වෙනවා. ඒ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ධර්මතාවයේ දැන දැකම උන්වහන්සේලා නිවි සැනසෙනවා මිසක් මගේ ඇහැට මේ වගේ ව්‍යසනයක් වුණා, මගේ අත කැපුණා, එහෙම නැත්නම් මං කොහොමද සමාජයට මූණ දෙන්නේ, මගේ දරුවෝ ඉන්නවා ගෙවල් දොර, මේ තමන් කියලා සත්ව පුද්ගල භාවයක් උපදින්නේ නැහැ. එනිසා සත්ව පුද්ගල ස්වභාවයෙන් උපදින යම් જાතියක් තියෙනවා නම් මෙන්න මේ જાතිය මේ ජීවිතේම දුරු කරන්න. මෙන්න මේ දුක තමයි මේ ජීවිතේම දුරු කරන්න ඕනේ. ජරාවත් ඒ වගේම තමයි. කතමංචාවුසෝ ජරා යා තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත්ත චතා ආයුනෝ සංහන ඉන්ද්‍රයානම් පරිපාකෝ. එතකොට රූපාවචර අරූපාවචර ලෝකයක් වේවා එතන ජරාව තියෙනවා. මොකද එතන තියෙන ජරාව? එතනත් දුක්ඛ සමුදය තියෙනවා, එතනත් ජරාව තියෙනවා. ආයුනෝ සංහානි ආයුෂයන්ගේ පිරිහෙන බවක් තියෙනවා නම් එතන ජරාවට පත් වෙන එකක්. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් කල්ප 84000ක් තිබත් ඒකත් ටිකෙන් ටික ගෙවිලා යනවා නම් ඒද ජරාවට පත්වීමක්. ඒද ජරාවට පත්වීමක්. ඒ නිසා එතෙන්ද දුකින් මිදෙලා නැහැ. ඊට පස්සේ තේසං සත්තානං ඒ සත්තු නිකායවල ජරාවට පත් වෙන එකක් තියෙනවා නම්, දිරණ එකක් තියෙනවා නම්, හැම රැලි වැටෙන බවක්, දත් කැඩෙන බවක් තියෙනවා නම්, මෙන්න මේ සත්ව පුජ්‍යල භාවයෙන් එන ඒ ජරාවට පත් වෙන එකක් තියෙනම් මෙන්න මේක දුරු කරලා. ගහක් ජරාවට පත් වෙනකොට, ගහක් මැරිලා යනකොට අපිට ඒ පිළිබඳ දුකක් නැහැ. ඒ නිසා සංකත ධර්මතාවය, හටගත් ධර්මතාවය හැම වෙලේම ඒ ප්‍රත්‍ය වෙනස් වෙනකොට ජරාවට විපරිණාමයට පත් වෙනවා කිරෙවිලා නුවණක් තියෙනවා විතරයි, ධර්මතාවය විතරයි. තේසං ධම්මානං ජරා ජීරණතා. ඒ ධර්මයන්ගේ දිරණ බවක් තියෙනවා කියලා අවබෝධ කරගන්න මිසක් සත්ව පුජ්‍යල හැඟීමක් එන්නේ නැහැ. මම මේකෙන් පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ මේ ශාසනේ පෙන්නන දුක්ඛේ ඥානං කියන තැනදී අපි බෞද්ධයන් හැටියට දුක තියෙන තැනත් දුක කියලා දැනගන්න ඕනේ. දුක නැති තැනත් දැන් සැප හැටියට පෙවුනට මේකද පවතින දුක මත, දුක මත නේද මේ සැපද පවතින, මේ සැපද නැති වෙලා යනව, අනිත්‍ය වෙලා යනව නේද කියලා ඉවරලා අද නැති දුක අපි මෙතන ඉඳලා දකින්න නෝනක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපි එතන ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ. තුම් භූමියම හැම තැනම පවතින එකම දුක නම් මේ කිසිදු තැනක අපි ඇලෙන්නේ නැහැ, ප්‍රාර්ථනා කරන්නේ නැහැ. යමෙක් එහෙම ප්‍රාර්ථනා කරනවා දුක ප්‍රාර්ථනා කරන්නේ. යම් කිසි තැනක ඉපදීමක් අපි බලාපොරොත්තු වෙනවා දුකේ ඉපදීමට අපි කැමති වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් ඒ ආත්ම භාවවල සැප විපාක ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා නම් දුක පිණිස ප්‍රාර්ථනා කරන්නේ. එනිසා මෙතන හොඳට නුවණින් තේරුම් කරගන්න අපි සතර අපායට යනවට වඩා දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ යන එක හොඳයි. ඒක කුසලයේ නිසා ලැබෙන සැප විපාකයක්. ඒ නිසා ඒක කරත් දුක, එහෙනම් අපි කුසල්වත් කරන්න හොඳ නැහැ කියලා මේ තැනට එන්න එපා. ඒ නිසා කුසලයේ නිසාමයි අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය හම්බ වෙලා එතනින් අපි යොමු වෙන්නේ මේ සද්ධර්මයට. ඒ නිසා සබ්බ පාපාසකරණ සියලු පව් කරන්න එපා. කුසලයේ කරන්න කුසලස උපසම්පදා. එහෙම කරලා තමන්ගේ හිත පිරිසිදු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කුසලයේ හැමෝටම උපකාර වෙනවා. නැත්තම් වැරදි අවබෝධයක් ගන්නේ කියලා මම මෙතන පැහැදිලි කරන්නේ. එතකොට මේ ශාසනේ දුක කියන කාරණේ අවබෝධ කරගන්නට අපිට නිරුද්ධ කරන්න තියෙන දුක මොකක්ද කියලා අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. එතකොට ඒ දුක ඇති වුණේ කොහොමද කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දුක ඇති වුණේ කොහොමද කියලා තේරුම් කරගන්න පුබ්බන්තේ ඥානං. මෙන්න මේ හේතු කාරණා නිසයි මේ දුක ඇති වුණේ. අද මේක අවබෝධ කරගත්තේ නැත්නම් අනාගතෙත් මට දුක් විඳින්න සිද්ධ වෙනවා. අපරන්තේ ඥානං කියලා ඉවරලා මේ වර්තමානයේ දුක ඇති වෙච්ච හැටි මනාකොට අපි අවබෝධ කරගන්නවා නම් අපිට ඕන සැකයක් ඇත්තේ නැහැ. පෙර මම හිටියද නැද්ද, එහෙම නැත්නම් මේ දුක කවුද ඇති කරේ, මහා බ්‍රහ්මයාද, ඊශ්වරයාද, ඉබේම හටගත්තද කියලා මේ ප්‍රශ්න විචිකිච්ඡා සැක සංකා මුකුත් ඇත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ හේතු ධර්මතා ටික නිසයි දුක ඉපදුනේ කියලා ඉවරලා දුක අවබෝධ කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, පෙර නොඇසු විරු ධර්මයක් මං අවබෝධ කරගත්තා. මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කාරණාව බුදු කෙනෙක් ඇරෙන්න සම්බුද්ධ ශාසනයක පමණමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනේ නිවැරදිව බුදු කෙනෙක් විතරයි ලෝකෙට හඳුන්වලා දෙන්නේ. එතකොට මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයකුත් තියෙනවා. නැතුව නෙවෙයි. ලෝකේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයකුත් තියෙනවා. මේ ශාසනයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මොකක්ද? මේ ශාසනයේ කියන දුක මොකක්ද? මේ ශාසනයේ කියන අනිත්‍ය මොකක්ද? ඒකයි මෙන්න මේ සංදිස්ථාන හොඳට වෙන් කරගත්තේ නැත්නම් අපි මොනවා හරි කවුරු හරි කියන දේ ප්‍රතිපදාවක් හැටියට පුරනවා අපිට සාක්ෂාත් වෙන්නේ නැහැ මේ කාරණාව. ඒ නිසා ඒ වගේම තමයි මේ ශාසනයේ පෙන්වන සීලය මොකක්ද? දැන් අපි සීලය ගත්තාමත් ඒ වගේම තමයි. සීලය ගත්තාමත් පංචශීල් තියෙනවා, අටශීල් තියෙනවා, දසශීල් තියෙනවා, උපෝසත සීලය තියෙනවා. ඊගොගේම තමයි සාමණේර සීලය තියෙනවා, උපසම්පදා සීලය තියෙනවා, සිල් නොයෙක් ප්‍රභේදයන් තියෙනවා සීලයන්. එතකොට මේ ශාසනයට පරිබාහිරවත් මේ ශාසනයේ සීලය මොකක්ද? මේ ශාසනයෙන් බැහැර සීලය මොකක්ද? එතකොට මේ ශාසනයේ නිත්‍ය සීලය හැටියට පංචශීලය හඳුන්වනවා. මේ ශාසනයෙන් බැහැරත් පංචශීලය තියෙනවා. එතකොට මේ සීලය අතර තියෙන වෙනස මොකක්ද? අබුද්ධෝත්පාද කාලවත් අටසිල් ආදී මේ සීලයන් තියෙනවා. එතකොට අපේ පංචශීලයේ බැහැර පංචශීලයේ අපේ අෂ්ටාංග උපෝසීලයේ බැහැර අෂ්ටාංග උපෝසීලයේ තියෙන වෙනස මොකක්ද? එතකොට මෙන්න මේ සීලයන් වල තියෙන වෙනස අපි දැනගන්නත් ඕනේ. එතකොට මේ ශාසනයෙන් බැහැර අනිමිත්‍ය බවක්, ශුන්්‍යත බවක්, අපනිහිත බවක් තියෙනවා. එතකොට මේ ශාසනෙත් ඕකම තියෙනවා. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද? මෙන්න මේ කාරණාව සියුම්ම වෙන් කරගත්තේ නැත්නම් අපිට මාර්ගය හිලිපෙලි වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න යම් කිසි කෙනෙක් නිවන ගැන නොයේකුත් හැඩතල වලින් මේ පෙළදහමේ තියෙන කුමන කතා කිව්වත් ඒක නිවැරදි වෙන්න පුළුවන්. නමුත් ඔතනින් ඕක ඇත්තයි කියලා ගන්න බෑ. යම් කිසි කෙනෙක් පෙන්නන මාර්ග සත්‍ය අනුව තමයි ඒ නිවනට පෙන්නන මාර්ගය අනුවයි කියන කාරණාව ඇත්තද නැත්තද කියලා තීරණය කරගන්න පුළුවන්. එනිසා මෙන්න මේ ශාසනයේ පෙන්නන දුක කියන එක මොකක්ද? මේ ශාසනයෙන් බැහැර පෙන්නන දුක මොකක්ද? අනිත්‍ය බව මොකක්ද? මේ ශාසනයෙන් බැහැර පෙන්න අනිත්‍ය බව මොකක්ද කියලා ඉවරලා බුදුහාමුදුර සිංහනාද කරලා පෙන්නු මේ කාරණාව අපි ටිකක් තේරුම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා කායික මානසික දුකක් තියෙනවා නම් ඒ දුක දුකක් තමයි. නමුත් ආර්යයන් වහන්සේලා මේ ධර්ම අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ උත්තමයෝ දුක වගේම කායික මානසික දුක් නැති තැන එතනද පවතින දුක කියලා ඉවරලා එතනද දුක්ඛ සත්‍ය පවතිනවා කියලා දන්නවා. නමුත් කායික මානසික දුක නැහැ. ඒ නිසා දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛං. දුක තුල දුක්ඛ සත්‍ය තියෙනවද? දුක්ඛ සත්‍ය තුල දුක තියෙනවද කියලා යමක අප්‍රකරණය හොඳට දෙපැත්තට බෙදලා එහාට මෙහාට කරලා මේක හොඳට සොලවලා ඉවරලා වෙන් කරලා බෙදලා පෙන්නනවා. එනිසා අපේ ජීවිතේ දුක නිරුද්ධ කරන්න යන අපේ දුක කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. එනිසා අපිට අතීත කර්මය නිසා ස්කන්ධ ටිකක් හටගත්තා නම් අපිට මේකට කරන්න දෙයක් ඇත්තේ නැහැ. උකට කියන පුරාණ කර්මය කියලා. පුරාණ කර්මය කියලා උකට කියනවා. ස්කන්ධ ටික ඉපදුනම් පස්සේ මේ ස්කන්ධ හැටියට අපිට විද්‍යමාන වෙන්නේ නැහැ. ස්කන්ධ යමක් දෙයක් හැටියට තමයි විද්‍යමාන වෙන්නේ. ස්කන්ධ හැටියට පේන්නේ නැහැ. ස්කන්ධ ටික වැය වෙලා අපිට යමක් දෙයක් හැටියට හම්බ වෙන්නේ. එහෙම යමක් දෙයක් හැටියට හම්බ වෙනකොට ඒ හම්බෙන දේ පිළිබඳව තීන්දු තීරණ ගන්න අපිට නුවණක් නැති වෙනකොට යෙදෙන්නේ අනුවණකම. අවිද්‍යාව යෙදෙනවා, ආශ්‍රවය දෙනවා, අයෝනිසෝ මනසිකාර්ය ආදී මේ ධර්මතා යෙදිච්චහම අපිට ඒ අයෝනිසෝ මනසිකාරෙන් ඔසවලා දීපු, අවිද්‍යාවෙන් ඔසවලා දීපු, ආශ්‍රවලින් ඔසවලා දීපු යමක් තමයි පැහැරින් හම්බ වෙන්නේ. ස්කන්ධ දුක මත කෙලෙස් ටික සැවරිලා උපාදාන වූ ස්කන්ධයක් තමයි අපිට හැම වෙලේම හම්බ වෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක් අපිට හැම වෙලේම හම්බ වෙන්නේ. එතකොට ලෝකයේ තුල හටගත් පංච උපාදානස්කන්ධයක හටගත් දේක නොයේකුත් හැඩතල නොයේකුත් අඩුවැඩිකම් නොයේකුත් වෙනස් කිරීම සිද්ධ කරා කියලා මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ මේක අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසානේ හටගත්තේ කියලා හටගත් පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වීම බැලුවා කියලා මේක සාක්ෂාත් වෙන්නේ නැහැ. මෙතන සියුම් කාරණාවක් තියෙන තැන. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නොවැඩූ මාර්ගඵල සාක්ෂාත් කරගන්න කලියුත්තේ පංච උපාදානස්කන්ධේ උදේවැය බලන එකයි. සෝතාපන්න මාර්ගයට එන්නත්. මාර්ගස්ත්‍යා පලස්තේක් වෙන්නත් පංච උපාදානස්කන්ධේ උදේවැයයි. මෙහෙම පිළිවෙලින් පෙන්නලා රහතන් වහන්සේ දක්වාම් පෙළ රහතන් වහන්සේ ditthadamu සුඛ විහරණය පිණිස පනවන්නේ පංච උපාදානස්කන්ධේ උදේවැයයි. එතකොට මේ පංච උපාදානස්කන්ධේ උදේවැයම පෙන්වුවට හටගත් පංච උපාදානස්කන්ධයක උදේවැය බැලුවා කියලා පංච උපාදානස්කන්ධයක් හටගන්නේක නිරුද්ධ කරන්න බෑ. එනිසා අපිට වර්තමානයේ හටගන්නෙම පංච උපාදානස්කන්ධයක්. හටගත් පංච උපාදානස්කන්ධයක තමයි අපි හැම වෙලේම අනිත්‍ය බලන්නේ. නමුත් මේ ශාසනයේ පෙන්වන අනිත්‍ය ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධය හටගත්තේ කොහොමද? කුමන හේතුවක් නිසාද? මෙහෙම අපිට ලෝකයක් ඉපදුනේ. හටගත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන එකයි මේ පංච උපාදානස්කන්ධේ ඉපදුනේ කොහොමද කියලා බලන එකයි. මෙතන අන්ත දෙකක් තියෙනවා. සියුම්ම තියෙන කාරණාවක් පංච හටගත් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන එකයි පංච උපාදානස්කන්ධේ නොහට ගැනීම බලන එකයි. දෙකක් තියෙනවා. එනිසා අපිට අද වර්තමානයේ තුල බොහෝ වෙලාවටම යම්තාක් මුළු 84 ධර්මස්කන්ධේම විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්වන්නේ හටගත් පංච උපාදානස්කන්ධයක නිරෝධයක් පනවන්නේ. හටගත් පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වෙන එක. නමුත් පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොහොමද කියලා පැහැදිලි විස්තර කරන වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් මේ ස්කන්ධේ ඉපදුනේ කොහොමද කියන කාරණාව අපි ටිකක් හොඳට තේරුම් කරලා බැලුවොත් පුරාණ කර්මය නිසා අපි පුරාණ කර්මය නිසා පෙර ජීවිතේ ඔකට සෙන් කතාවක තියෙනවා සෙන් දහම කියලා කියන අහලා ඇතිනේ සෙන් දහම කියන එක. ඔය චීනේ කන්ෆියුසස් දර්ශනය තුල ඒගොල්ලෝ බුදුරුත් මහරතන් වහන්සේ කෙනෙක් නෙවෙයි ඒ බෝධි ධර්ම කියන ඒ ආචාර්යන් වහන්සේ මහායාන දහම චීනෙට අරගෙන ගිහින් ඉවරලා චීනේදී තමයි මේ ධර්මතාවය අවබෝධ කරගත්ත කියලා අවබෝධ කරගත්ත ධර්මතාවය ඍජුව පවසන්නේ වක්‍රාකාරයෙන් තවත් දේවල් උපයෝග කරගෙන තමයි පැහැදිලි කරන්නේ. ඒ නිසා එක සෙන් කතාවක තියෙනවා තමන් ධහම අවබෝධ කරගත්තේ කොහොමද කියලා පෙන්නනකොට මම දැක්කා ඉදිකටු තුඩක් උඩ මහමෙරක් පවතිනවා කියලා. ඒකෙන් පැහැදිලි කරේ ඉදිකටු තුඩ කියලා කියන්නේ මරණාසන්න මොහොතේ ඇතිවෙන එක සිතක්. මරණාසන්න මොහොතේ අන්තිම චුතිසිත කියලා කියන්නේ චුත වෙනකොට ඇතිවෙන සිත තියෙනවනේ. මේ චුතිසිතේ පටිච්ච සමුප්පන්න භාවය ඒකේ අනුපාදේ එහෙම නැත්නම් ඒක ඇතිවුනේ කොහොමද කියලා තේරුම් කරගන්න බැරි වෙච්ච නිසා ඒ ඊටාම සියුම් ඒ එක හිතේ ඇතිවීම නැතිවීම අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඒ ඉදිකටු තුඩ උඩ මහා දුකක් මහා මේරු පර්වතේ වගේ අනන්ත අප්‍රමාණ සංසාර දුකක් රැඳිලා තියෙන්නේ එකම ඉදිකටු තුඩක් උඩ. යම්තාක් මේ සංසාරේ කල්ප අසංඛ්‍ය ගණනක් දුක් පෙන්නනවා නම් පැහැදිලි කරනවා නම් ඒ හැම දුකක්ම පවතින්නේ කොහෙද? මෙන්න මේ ඉදිකටු තුඩ නිසා. යම්කිසි කෙනෙකුට ඔන්න ඔය චුතිසිත අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් ඒකේ පටිච්ච සමුප්පන්න භාවය අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් එතනින්ම අර මහා මේරු පර්වතේම අයින් කරවෙන්න පුළුවන්. එනිසා හැමෝටම පෙර ජීවිතේ අපි හැමෝටම පෙර ජීවිතේ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්තනේ කියන මේ තුන් නිමිත්තෙන් එකක් කරපු කියපු කුසලා කුසල කර්මයක් මරණාසන්න මොහොතේ හිතට එනවා. එහෙම මරණාසන්න මොහොතේ හිතට ආවන් පස්සේ තවදුරටත් ඒ අන්තිම සිතට ශක්තියක් නැහැ ප්‍රසාද රූප හදලා රූප කලාප හදලා මේ කය ඇසුරු කරගෙන ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස විඳින්න තාම මේකේ රූප ජීවිත ඉන්ද්‍රිය පැවැත්මක් දැන් ඉදිරියට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. කර්මයේ ආයුෂ ඉවරයි දැන්. දැන් ඉතින් එළියට බහලා යන්න කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? එතන බැයි නම් තව තැනක හරි කමක් නැහැ. යන්න තැනක් සකස් කරගන්නවා. ඒ කර්මයට අනුව කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්තට අනුව මෙතනින් චුත වෙනවත් එක්කම ඊට අනුරූපවම තව තැනක ස්කන්ධ ටික පහළ වෙනවා. ඊට අනුරූපවම තව තැනක ස්කන්ධ ටික පහළ වෙනවා. ඒ ස්කන්ධ ටික පහළ වුණාම අපිටම පංච රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධ ටික පහළ වෙනවා. එතකොට අපි කාමාවචර භූමියේ උදාහරණයක් හෙට්ටි ගමුකෝ. ඔන්න එතකොට ඒ හේතු නිසා මව කුසට මේ විඥානේ බැසගත්තාම ඒ එදා තිබ්බ අවිද්‍යා පත්‍ය සංකාර ඒ මරණාසන්න මොහොතේ හිතේ ඇති වුණ ඒ කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්තේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසාම එදා ඇති කරගත්ත ඒ සංකාරය නිසා විඥානයේ මව කුසට බැසගෙන මව කුසේදී මොකද කරන්නේ? මවගේ පෙකණිවැල හරහා මව ගර්භාෂයෙන් එන මේ පට ව්‍යාපෝ තේජෝ ආයෝ වර්ණගන්ධ රසෝජා කියන මේ සුත්‍රාෂ්ටක සියුම් සියුම් කබලින්කාරා අරගෙන මොකද කරන්නේ? මේ විඥානයේ තමන්ගේ නාම රූප දෙක සකස් කරගන්නවා. විඥානයේ කෘත්‍ය දෙකක් තියෙනවා, අරමුණු දැනගන්නා බවත් නාම රූප දෙක සකස් කරන බවත්. දැන් මව කුසට බැසගත්ත විඥානයේ අරමුණු දැනගන්නවා විඥාන ලක්ෂණයක් කරන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. මෙතන තාම හැකියාවක් ඇත්තේ නැහැ. මේ විඥානේ මොකද කරන්නේ? තමන්ගේ ඒ ආපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා කියන මේ තණ්හාවන් විඳින්න නම් ආයතන ටික හදා ගන්න ඕන. ඒ නිසා මව ගර්භාෂයෙන් ඒ සියුම් සුත්‍රාෂ්ටික ටික අරගෙන මොකද කරන්නේ? දැන් සියුම්ම තමන්ගේ ඒ ප්‍රසාද රූප ආයතන ටික හදා ගන්නවා. සියුම්ම තමන්ගේ ආයතන ටික හදා ගන්නවා. ඒ නිසා මෙතනදී කෙනකෙනාට තියෙන ශක්තිය අනුව අපි කියමු කාමාවචර භූමියට එනවා නම් මිනිස්සෙක් හැටියට උපදිනකොට සිද්ධ වෙන කුසලසිත 8ක් තියෙනවා කියන්නකෝ, විපාකසිත 8ක්. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පීත අසංකාරික හිතකින් ප්‍රතිසන්දියනවා. ඒ කියන්නේ මහා කුසලසිතකම ඉහළම කුසලසිත. ප්‍රතිසන්දි ගන්න හිත සෝමනස්ස සහගතයි, බොහොම සතුටු සිතක්. ඥාන සම්පයුත්තයි, නුවණින් යුක්තයි. ඥාන සම්පයුත්ත අසංකාරික තමන්ම හිතලා කරපු කුසලයක් සිහිපත් වෙලයි මව කුසට එන්නේ. එතකොට මේකේ තියෙනවා අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසල මූල තුනම මේකේ තියෙනවා. ඕකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා. එතකොට මේ හිත අති ප්‍රබලයි. අති ප්‍රබල හිතක් මේක. එතකොට මේ හිත මේ විඥාණය ප්‍රබලයි. ඒ නිසාම ආයතන 6 හොඳට සකස් කරගන්නවා. හොඳට ඊටාම තියුණුව බොහොම ශක්තිමත්ව රූපශ්‍රී යුක්තව හොඳට ප්‍රසාද ටික හදා ගන්නවා. ඇයි? මෙයාට හොඳ ආයෝජනයක් තියෙනවා දැන්. හොඳ ධනයක් තියෙනවා. ඒ නිසා මෙයාගේ හිත ප්‍රබල නිසාම ආයතන ටික හොඳට හදා ගන්නවා. තව කෙනෙකුට සෝමනස්ස සහගතයි. ඥාන විප්‍රයුත නුවණක් ඇත්තේ නැහැ. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත සසංකාරික. සතුටු සිතින් කුසල් කරනවා. නුවණක් ඇත්තේ නැහැ. තව කෙනෙක් කියන හින්දා. අපි තල්ලු ස්ටාර්ට් කියලා කියන්නේ නේද? අපි භාෂාවෙන් කියනවනේ. තව කෙනෙක් කියන හින්දා කරන්නේ. එතකොට මේ කුසලයේ මදයි, අඩුයි එතකොට. ඒ නිසාම මව කුසට බැසගත්තට ආයතන ටික සම්පූර්ණව හදාගන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. ඊගොඩ තව ටිකක් අඩු වෙලා ගත්තාම උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත්ත සසංකාරික සිත බොහොම අඩු සිතක් ගත්තාම ඒක උපදිනකොට මව කුසට එනකොට ඒ විඥානේ බැස ගන්නකොට සාමාන්‍ය බොහෝ වෙලාවට කුමක්ද සිද්ධ වෙන්නේ? එක්කෝ ඇහක් නැහැ. එහෙම නැත්නම් කනක් නැතුව ආයතන ආබාධ සහිත උපදින්නේ. කොහොම හරි මව කුසට බැසගත්තාම විඥානයේ ඒ ඒ ස්වභාවයන් අනුව ආයතන දෙක සකස් කරගන්නවා. ඒ විඥානය නාම රූප දෙක සකස් කරගන්නවා. නාම රූප දෙක සකස් කරගන්නකොට ඒ හරහා සලායතන ටික හටගන්න එකයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉද පරිපක්කතා ආයතනානි මේ ආයතන මුහුකුරා ගියපු කල්හි මේ ආයතන හොඳට මුහුකුරා ගියපු කල්ලි අපිට බැහැරින් මේ ආයතන වලට රූප ගැටෙනවා. එතකොට ඔන්න ඇහැ කන දිව නාසය ශරීරය අඩු වැඩි ස්වභාවයන් ඇතුව. එතකොට මේ ආයතනක හැදිච්චහම ආයතන වලට බැහැරින් රූප ගැටෙනවා. ඒක අපිට නතර කරන්න බෑ. අපි ඉපදුනම් පස්සේ ආයතන හදාගත්තාන් පස්සේ කඩේ ඇරියන් පස්සේ බඩු ගන්න මිනිස්සු එනවා. ඒක නතර කරන්න බෑ. ඒ නිසා කඩයක් නැත්තම් කවුරුත් එන්නේ නැහැ. කඩයක් තිබ්බොත් බඩු ගන්න මිනිස්සු එනවා. පාරයිනේ. ඒ වගේ ආයතන ටික හදාගත්තාන් බැහැරින් ධාතු ගැටෙනවා. ධාතු ගැටෙනවත් එක්කම අපිට ඒ ධාතු ගැටෙනවත් එක්කම ඒ ద్వාරය හරහා අපිට හිතට වේදනා සංඥා සංඛාර උපදිනවා. ඒ වේදනා සංඥා සංඛාර නිසාම අපිට යමක් විද්‍යමාන කරලා පෙන්නවා. මෙතන සිද්ධ වෙන සිද්ධාන්තය යමක් විද්‍යමාන කරලා පෙන්නවා. යමක් විද්‍යමාන කරලා පෙන්නවත් එක්කම ඒ විද්‍යමාන වෙච්ච දෙයට අපි කොමන හෝ තීන්දුවක් දිය යුතුයි. ඒ විද්‍යමාන වෙච්ච දෙයට අපි කොමන හෝ උත්තරයක් තීන්දුවක් දිය යුතුයි. එතකොට ඇහැට බැහැරින් රූපයක් ගැටිලා බැහැරින් රූපයක් ගැටෙනවත් එක්කම හිතේ වේදනා සංඥා සංකාර උපදිනවා. හිතේ ඇතිවෙන වේදනා සංඥා සංකාර නිසාම යමක් විද්‍යමාන වෙනකොට මේ ඇතිවෙච්ච ස්වභාවය අපි දන්නේ. ඒ නිසා අපි මේකට තීන්දු තීරණ දෙන්නේ කුමක්ද? ඇතිවෙච්ච සිද්ධාන්තය මේක අටගත්තේ කොහොමද කියලා නොදන්නා කම නිසා අපිට යමක් පෙනෙනකොට පොදු මනස පේනවා. පේන දේ පිළිබඳ තීන්දුව තීරණ ගන්න බැරි වෙන නිසාම අපි මොකද කරන්නේ? මේ පිළිබඳ කල්පනා කරනකොට මෙන්න මේ පැත්තෙන් එනවා අයෝනිසෝ මනසිකාරය, ආශ්‍රව ආදී ධර්මතා ඇවිල්ලා ඉවරලා මෙහෙන් හොඳට සිහි කරලා දෙනවා. එහෙනම් ඒ පේන්නේ අහවල් කෙනා, අහවල් දේ කියලා ඉවරලා සසර අපි හුරුපුරුදු කරපු අවිද්‍යාවෙන් යුක්තවම හිතෙන් ඔසවලා යම් රූපයක් දෙනවා. එතකොට හිතෙන් ඔසවලා දීපු රූපේ තමයි අපිට බැහැරෙන් හැටියට දකින්න. නැතුව කවදාවත් අපිට බැහැර තියෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැමදාම මේ කාරණාව කියනවා. නැවතත් මේක මතක් කරන්නේ, බැහැරෙන් අපිට තියෙන රූපයක් කිසිම දවසක හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට හිතෙන්නම බැහැර තියෙන රූපයක්ම අපිට හම්බ වෙනවා කියලා. බැහැර තියෙන රූපයක්ම අපිට හම්බ වෙනවා නම් S2 අරගෙන ඉන්නකොට විතරයි රූප හම්බෙන්න පුළුවන්. නමුත් S2 වහගෙන අපි නිදාගෙන හිටියත් අපිට මේ විදිහටම රූප පේනවා. මේ එහෙනම් කොහොමද ඒ රූප පේන්නේ? අපි නිදාගෙන ඉන්නකොට යම්තාක් මේ විදිහටම අපි රූපෝලින් විඳිනවන්නේ. ඒ විඳීම නිසාම අපි හීනෙන් ඇහැරුණොත් තමයි අපි හීනයක් දැක්කේ කියලා දකින්නේ. නමුත් මේ දකින්නේ හීනයක් කියලා අපි ඇහැරුන්නේ නැහැනේ. අපි ඇහැරුණොත් තමයි මේක හීනයක් කියලා දකින්නේ. දැන් දකින්නේද සීනයක්මයි. ඒ නිසා අපිට එක චක්කු ద్వාරය හරහා ඇහැට රූප ගැටෙනකොට හිතේ වේදනා සංඥා සංකාර හටගන්නවා. ඒ සංඥාව රූපවත් වෙලා අපිට රූප සංඥාවක් තමයි මේ හම්බ වෙන්නේ. එතකොට ඒ රූප සංඥාව බැහැර කියලා හිතලා අපි යම්තාක් හිතන්නේ කියන්නේ කරන්නේ බැහැර දෙයක් අරමුණු කරගෙන. ඒ නිසා මේ බැහැර තියෙන වස්තු අරමුණු කරගෙන අපි යම්තාක් කුසල කර්ම කරනවා. එහෙම නැත්නම් අකුසල කර්ම කරනවා. ඒ නිසා කුසල අකුසල කර්ම නිසාම අපිට නැවත වතාවක් සසර යන්න සිද්ධ වෙනවා. නැවතත් ස්කන්ධ පංචකය හම්බ වෙනවා. එනිසා මේ ඇහැට යම් රූපයක් හම්බ වෙනකොට මේක හම්බ වෙන්නේ කොහොමද? තව විදිහෙන් කිව්වොත් එහේ මේ යම් උපදිනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය උපදින්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න යනකොට හොඳට අපිට නුවණක් තිබුණොත් අධ්‍යාත්මික හේතු ටික නිසාමයි තියෙන දෙයක් හම්බ වෙනව නෙවෙයි. මේ අධ්‍යාත්මික හේතු අවිද්‍යාව, කර්මයේ තණ්හාව නිසාම ආහාරයේදීලා නිබ්බති ලක්ෂණ නොදන්නාකම නිසායි අපිට මෙහෙම ලෝකයක් ඉපදුනේ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදන්නාකම කියලා අපිට මෙහෙම ලෝකයක් ඉපදුනේ කියලා යම් කිසි කෙනෙකුට නුවණක් ආවොත් එහෙනම් කෙනකෙනා තමා තුලින් නේද ලෝකේ උපදවා ගන්නෙ? කෙනකෙනා තමා තුලින් තමයි ලෝකේ උපදවා ගන්නෙ. පැත්තකට යනවත් එකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කිසි වෙලාවක තියෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා ඉවරලා මේ පංච උපාදානස්කන්ධ දුක Tamanට කොහොමද ඇති වුනේ කියලා නුවණක් එනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය ඇති වුනේ අවිද්‍යාව නිසා. ඒ නිසා අවිද්‍යාව හැම වෙලාවක නිරුද්ධ කරන්න පුළුවන් නම්, විද්‍යාව උපදවා ගන්න පුළුවන් නම්, ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්, ඇත්ත ඇති හැටි දැක්කොත් අපි මේ ලෝකෙන් මිදෙනවා කියලා ඉවර වෙලා මේ ආර්ය ශ්‍රාංග මාර්ගය පනවලා ඉවරලා දුකේ නිරුද්ධ කරන ප්‍රතිපදා හැටියට ආර්ය ශ්‍රාංග මාර්ගය පෙන්වනවා. පිටු මම මේකෙන් පැහැදිලි කරන්න උත්සාහවත් උනේ අපිට බුදුරජාන් වහන්සේ පෙන්වන දුක කියන කාරණා මොකක්ද, ඊට පස්සේ ඒ දුක ඇති වෙන්නේ කොහොමද, ඒ දුක නිරුද්ධ කරන්නේ කොහොමද, ඒ දුක අහේතුක අප්‍රත්‍යකී පුදුනා නෙවෙයි. එනිසා ලෝකේ මේ දුක ඇති වුනේ කොහොමද කියලා නොදන්නා කම නිසා, මේ දුක ඇති වුනේ කොහොමද නොදන්නා කම නිසා, ඒ කියන්නේ පුබ්බන්තේ ඥානේ නැති කම නිසාම මේ දුක අහවලා කරා දෙවියන් කරා ඊශ්වර නිර්මාණයක්, බ්‍රහ්ම නිර්මාණයක් අහේතුක අප්‍රත්‍යකී පුදුනා කියලා නොයේකුත් මතවේද, නොයේකුත් දර්ශන ඇති වෙලා තියෙන්නේ මේ දුකේ උපත නොදන්නා කම නිසා. එනිසා දුක වර්තමානයේ අපිට ඇති වුණා නම් ඇති උනේ පුරාණ අවිද්‍යා සංකාර නිසායි. මේ ස්කන්ධ ටික අපිට හටගත්තේ, දුක හටගත්තේ, ඒ කියන්නේ දුක කියලා ගත්තොත් එහෙම කබලින් කාආහාරය අද අපි මට්ටමට හටගත්තේ මේ පිළිබඳ නොදන්නා අවිද්‍යා වර්තමානයේදීලා මට උපාදානස්කන්ධෝ පංචකයක් අද හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව අපිට ලෙහා ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් මේ දුකේ Nirodhe සාක්ෂාත් කරගන්න. එනිසා මෙහෙම බුදුරයන් වහන්සේ දුක ගැන දුක්ඛේ ඥානය පැහැදිලි කරලා දුන්නන් පස්සේ මේ අචේල කස්සප පිරිවැජියා භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ කියන කාරණාව හොඳට තේරුණා. භාග්‍යතුන් වහන්සේගෙන් මට නොඑක් නොඑක් ආකාරයෙන් මේ කාරණාව පැහැදිලි කරලා දුන්නා, පැහැදිලි වුණා. එනිසා ස්වාමීනි මට පැවිද්ද උපසම්පදාව දෙන්න කියලා ඉවරලා මෙතනදි භාග්‍යතුන් වහන්සේගෙන් පැවිද්ද උපසම්පදාව ඉල්ලුවා. බාහිර ශාසනයේ කෙනෙක් මේ ශාසනයට ඇවිල්ලා පැවිද්ද ඉල්ලනකොට 4 මාසයක් පිරිවෙස් පුරන්න ඕනේ. ඒ කියන්නේ පරිවාස කාලයක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේගේ අවසර තියෙනවා නම් තමන් වහන්සේගේ ඒ ඉන්ද්‍රිය පරෝපර චිත්ත ඥානේ තියෙන නිසාම, ඒ සත්වයන්ගේ ඒ නානා ස්වභාවයන් දන්නා කම නිසාම එවෙලෙම භික්ෂුවකට කැඳවලා ඉවරලා මේ අචේල කස්සප පැවිදි කරන්න කියලා ඉවරලා පැවිදි ලැබලා දීලා නොබෝ කාලයකින් මේ අචේල කස්සප කියන මේ පරිබ්‍රාජක පැවිදි භාවයට පත් වෙලා රහතන් වහන්සේලන් කෙනෙක් බවට පරිවර්තනය වුණා. එනිසා මම මේකෙන් පැහැදිලි කරන්න උත්සාහවත් උනේ දුක කියන කාරණාව ඉපදුනේ කොහොමද, එතකොට අපිට නිරුද්ධ කරන්න තියෙන දුක මොකක්ද කියන කාරණා දෙකයි මම මෙතනින් පැහැදිලි කරන්න උත්සාහවත් උනේ. ඒ නිසා මම මෙතන ධර්මදේශනාව අතරා කරලා මොකද නැත්නම් තව ටිකක් පැහැදිලි කරන්න ගියොත් එහෙම ටිකක් මේ ගැඹුරට යන්න ඕනේ. අපි සාකච්ඡාව කරන්නේ නැත්නම් නිදිමත ගතියක් එනවා. ඒකයි මම මෙහෙම අතර කරන්නේ. ඒ නිසා මේ සම්බන්ධව තව මොනවා හරි අපිට කතා කරගන්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. එහෙම නැත්නම් වෙන කාරණාවක් හරි සාකච්ඡා කරමු. ඒ නිසා මේ සූත්‍රයේදී දුක කියන කාරණාව කොහොමද ඇති වුනේ? කා හේතුක අප්‍රත්‍යකවත් ඊශ්වර නිර්මාණයක්වත් බ්‍රහ්ම නිර්මාණයක්වත් නේ දුක කියන එක කොහොමද ඇති වුනේ? අපි නිරුද්ධ කරන්න ඕනේ දුක මොකක්ද කියන කාරණාවයි මම පැහැදිලි කරන්න උත්සාහවත් උනේ. මම හිතනවා ඒ කාරණාව යම් තන් දුරට හරි ටිකක් තේරෙන්න ඇති. එනිසා ඒක පැත්තකින් තියලා එහෙනම් අපිට මොකක්ද තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් දැනගන්න තියෙන ප්‍රශ්න මොනවද අපි ටිකක් ධර්ම සාකච්ඡාවකට ගන්න. මොකද නැත්තම් මේ ටිකක් වෙහෙසයි වගේ. මොනවා හරි සාකච්ඡා කරන්න තියෙනවා නම් මම මේ දෙකත් කියන්නේ ඉතින් ටිකක් වෙහෙසක් ඉඩාවක් දෙවි වගේ.